මීළඟට ගරු අරුන්දික පැනෑන්ඩු මැත්තුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මෙවර ඇවැය තුල කාර්ක සභා අවස්ථාවේදී විශේෂයෙන්ම මම නියෝජනය කරන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ කරුණු කීපයක් දැක්වීමට මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් සූදානම් වෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕන, ගරු සභාපතිතුමනි, අපි මෙම අමාත්‍යංශය භාර ගන්නකොට විශේෂයෙන්ම කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමත්, තේඩක විධානාධිකාරමගේ රාජ්‍ය අමාත්‍යතුමත් මමත් මේ ඉතා විශාල විෂයන් රාශියක් පවතින මේ අමාත්‍යංශය ප්‍රධාන වශයෙන් නාගරික සංවර්ධන හා බැඳුණු කොටස්, ඊළඟට නිවාස සහ නිවාසක බැඳුණු කොටස්, ඊළඟට ගත්තාම පහත් බිම් සංවර්ධන අධිකාරිය, ඊළඟට ගත්තාම වෙළඳ සංවර්ධන දෙපාර්තමේන්තුව, අනිකුත් කර්මාන්තත් එක්කලා බැඳිලා තියෙන කොටස්, ඊළඟට මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයත් එක්කලා බැඳිලා තියෙන කොටස් එක්කලා සාකච්ඡා කරද්දී, කල්පනා කරද්දී මේක බාර ගන්නකොට අපි දැකපු කාරණාවක් තමයි මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයත් එක්කලා, මේ රටේ තියෙන මේ මූල්‍යමය තත්ත්වයක් එක්කලා අපේ අමාත්‍යංශවලට වෙනදට ලැබෙන, අපේ නැත්නම් අපේ අනිකුත් දෙපාර්තමේන්තුවලට වෙනදට ලැබෙන මුදල අපිට ලැබෙන්නේ නැහැ කියන කාරණාව අපි මුලින්ම අවබෝධ කරගත් එකක්. ගරු සභාපතිතුමනි, අපි දන්න විදිහට අපි දැක්කා පහුගිය කාලේ විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ රටේ නාගරික සංවර්ධනේ කවුරු හරි කියනවා නම් ඉතාමත් ස්වර්ණමය යුගයක්. මම විශාල වශයෙන් නාගරික සංවර්ධන වැඩ කටයුතු කළා, නගර නිර්මාණ කළා, ඒ වගේම අවශ්‍ය කරන පහසුකම් දුන්නා. ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය එතුමාගේ කාලේ වගේම තමයි අපි දැක්කා මේ නිවාස අමාත්‍යංශය ගත්තාම නිවාස අමාත්‍යංශයේ විවිධ හැමතිවරුන්ට විශේෂයෙන් මතක් කරන්න ඕන පීටර් කේනමන් මැතිතුමා, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ඊළඟට ගත්තාම අපේ රජයන් ඇත්තේ 1994 ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජය, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය, ඊළඟ මේ හැම රජයක් අතරේම නිවාස අමාත්‍යංශය ගත්තත් විශාල වැඩ කොටසක් කරපු තැනක්. හැබැයි අපි දැක්ක පහුගිය කාලෙදී මේ ආර්ථික අර්බුදයත් එක්කලා, මේ ආර්ථික ප්‍රශ්නත් එක්කලා අපිට මේ නිවාස අමාත්‍යංශයට නැත්නම් නාගරික සංවර්ධනයට ලැබෙන මුදල නැහැ කියලා. ඒතකොට අපි කල්පනා කරපු දෙයක් තමයි අපි කොහොමද අපේ සමස්ත සැලසුම අද අපේ අමාත්‍යංශයක් ඇතුළත, අපේ අමාත්‍යංශයේ ප්‍රධාන ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්, ගරු අමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍යවරු, අපි සියලු දෙනාම කල්පනා කරපු දෙයක් තමයි අපි කොහොමද මේ රජයෙන් මුදල් ලැබෙනකන් ඉන්නේ නැතුව මේවා සුයන් මුදල් උපදවන ආයතන බවට පත් කරන්න කියලා. අපිට විශාල වශයෙන් ඒ වගේ පහසුකම් රාශියක් තියෙන, ඒ වගේම අපිට තියෙන ඒවත් එක්කලා අපිට මුදල් උපයා ගන්න තත්ත්වෙට මේ ආයතන පත් කරන්න පුළුවන් කියන කාරණාව උඩ තමයි අපි මේ අමාත්‍යංශවල වැඩ කටයුතු කළේ. මම එකක් ගත්තා නම් මගේ අතේ තියෙනවා වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තාම වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැමදාමත් මේ රටේ වෙළඳ ආරක්ෂා කරන්න, එහෙම නැත්නම් රජයේ මුදල් අරගෙන නැත්නම් විදේශ ප්‍රභවයකින් ලැබෙන මුදල් අරගෙන වෙළඳ කලාපය ආරක්ෂා කරන්න, සංචාර කර්මාන්තයට, ධීවර කර්මාන්තයට, මේ රටේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරන්න, වෙරළ ආරක්ෂා කරන්න රජයෙන් මුදල් ලැබෙනකන් අපි බලාදී හිටියේ. හැබැයි පළවෙනි වතාවට රජයෙන් මුදල් ලැබෙන එක පැත්තකින් තියලා අපි බැලුවා මේ අපිට තියෙන දර්ශනීය වෙරළ කලාප අපි කොහොමද ආයෝජකයන්ව ගෙනල්ලා මේ දර්ශනීය වෙරළ කලාපත් එක්කලා අපි රටට මුදලක් අරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියලා අපි බැලුවා. නාගරික සංවර්ධන අධිකාරිය අසද්දී අපිට තියෙනවා කොළඹ නගරයේ ප්‍රධාන ආයෝජකයින් හොයාගන්න, එහෙම නැත්නම් ආයෝජකයින් කැමති ස්ථාන තියෙනවා මුළු රටේම ගත්තාම. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ, නාගරික සංවර්ධන අමාත්‍යංශ අධිකාරිය යටතේ එහෙම තියෙන ආයතන තියෙනවා. අපි බැලුවා කොහොමද මේවා ක්‍රමවත් කරලා, මේවා විධිමත් කරලා, මේවට ආයෝජකින්න ගෙන්නලා, ආයෝජකින් හරහා යම් කිසි මුදලක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ජන ජීවිතය ශක්තිමත් කරන්න, මේ ජනදුක නිවන්න අපිට දෙන්න පුළුවන් හයිය මොකද්ද කියන එක තමයි අපි බැලුවේ. ඊළඟට ගත්තාම කවදාවත් සමහරක් වෙලාවට රජයේ මුදල්ම බලාගෙන හිටපු ආයතන කීපයක් තිබ්බා. අපේ තියෙනවා සමහරක් වෙලාවට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන තියෙනවා, කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන තියෙනවා, රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි. ඊළඟට අපි මේවා බැලුවේ, අපි හැමදෙස්සෙන් බැලුවේ මේවා කොහොමද හැමදාමත් රජයේ මුදල් ටික ලැබෙනකන් මහ භාණ්ඩාගාරය මුදල් ලැබෙනකන් ඉන්නේ නැතුව අපි ස්වයං උත්පාදන වැඩසටහන් එක්කලා ස්වයංව මුදල් උත්පාදන කරන වැඩසටහන් එක්කලා මේ යන්නේ කොහොමද කියන එක තමයි බැලුවේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපේ යටතේ තියෙන ආයෝජකින් සඳහා තියෙන ප්‍රධාන ව්‍යාපෘති කීපයක්. එකක් තමයි අද අධිකරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන නව ආයෝජකයෙක්ව ගෙනල්ලා නව ආයෝජන අවස්ථාවක් සලසලා කොළඹ හිල්ටන් හෝටලයට. ඒ වගේම වැඩ භාගයක් නිම වෙච්ච කොළඹ හයට් හෝටලය. ඊළඟට ඒ වගේම තමයි ඒ වගේ වැඩ නිම නොවුන ව්‍යාපෘති කීපයක් තිබ්බා. ඒ ව්‍යාපෘති සඳහා රජයේ මුදල් විශේෂයෙන්ම රජයේ මුදල් තමයි හැමදාමත් හිල්ටන් හෝටලේ ගත්තත් ඉතිහාසයේ හිල්ටන් හෝටලේ හදපු දවසේ ඉඳලා අද වෙනකන් හිල්ටන් හෝටලේ නවීකරණය කරනවන්න රජයේ මුදල් තමයි දුන්නේ. හැබැයි අපි බැලුවේ නව ආයෝජකයෙක්ව ගෙනල්ලා නව ආයෝජන අවස්ථාවක් සලසාගෙන මේක දියුණු කරන්න. හැබැයි මේකෙදී සමහරක් වෙලාවට අපිට විවිධ බාධක තියෙනවා. සමහරක් වෙලාවට ජනතාව අහන්න පුළුවන් ඇයි ලාභ ලබන හිල්ටන් හෝටලෙ විකුණන්නේ කියලා අපෙන් අහන්න පුළුවන්. එතකොට අපි එක පැත්තකින් මේ ජනතාවගේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන ගමන් ඒ නව ආයෝජකයව අරගෙන ඇවිල්ලා ඒ හිල්ටන් හෝටලය සහ ඒක ජනතාවට වග කියන ඒ වගේම ජනතාවට බල ප්‍රයෝජනයක් වෙන රටේ ආර්ථිකයට බල ප්‍රයෝජනයක් වෙන තරමට ඒ ආයෝජනය සලසා ගන්න ඕන. එහෙම නැත්නම් අපි විශාල විනාශයක් කරන්න. මේ වෙලාවේදීත් කියන්න ඕන විවිධ කමිටු තියෙනවා. අපි දන්නවා අධිකරු ජනාධිපතිතුමා යටතේ කමිටු කිහිපයක් දාලා තියෙනවා. මම මේ උදාහරණයක් ලෙස හිල්ටන් හෝටලේ ගත්තේ. ඒ කමිටු හරහා සමහරක් වෙලාවට ඒ හිල්ටන් හෝටලේ වටිනාකම ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මම දැක්ක ඊයේ පෙරේදා කියනවා ඩොලර් මිලියන 45ක් කියලා බුක් වැලියු එක. හැබැයි අපි ඒක පිළිගන්නේ නැහැ. අපි කියන්නේ ඉතාමත් වටිනා එකක්. ඒ වටිනා හිල්ටන් හෝටලය කවුරු හරි ආයෝජකයෙකුට දෙනවා නම් ඒ ආයෝජකයාට දෙන හිල්ටන් හෝටලේ අපේ රටේ ජනතාවට යම්කිසි ආර්ථික ශක්තියක් වෙන විදියට ඒක දෙන්න ඕන. ඒ වගේ වැඩ නොකරපු හයට් හෝටලේ කොළඹ. ඒ හයට් හෝටලේට ඩොලර් මිලියන 60ක් අපි වීදම් කරලා තියෙනවා මේ රටේ මහ ජනතාවගේ මුදල්. මේ රටේ EPF එකේ සල්ලි, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ සල්ලි, ලිට්‍රෝ ගෑස් එකේ සල්ලි වීදම් කරලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු තමයි ඒ වගේ දැන් ඒ සමහරක් වෙලාවට වැඩ නොකරපු ඒ වගේ හයට් හෝටලේ වගේ ඒවා. ඒ වගේම ඒ හයට් හෝටලේ ණයක් තියෙනවා. ඒව ක්‍රමවත් වැඩ පිළිවෙලක් යටතේ ආයෝජකයෙකුට ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තියෙන ප්‍රධාන ගොඩනැගිලි වෙන්න පුළුවන්, ප්‍රධාන භූමිය වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්, නුවර එළිය වෙන්න පුළුවන් නාගරික සංවර්ධන අධිකාරිය තියෙන ඒවා නාස්ති කරන්න නැතුව, විනාශ කරන්න නැතුව, දූෂණයට ලක් කරන්න නැතුව ඒ වලට ආයෝජකයෝ ගෙන්නගෙන ඒ ආයෝජකින්ගෙන් ලැබෙන මුදලින් මේ රටේ ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙල තමයි අපි දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුනේ. පහත් බිම් සංවර්ධන අධිකාරිය, මේ රටේ පහත් බිම් සංවර්ධන අධිකාරිය ගත්තාම හැමදාමත් කොළඹ ගංවතුර පාලනය කරන එක, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය කරන්න සහ ඒ අවස්ථාව සලසාගත්තා. අද අපි පහත් බිම් සංවර්ධන අධිකාරියේ ඒ ප්‍රධාන කාර්යයන් කරන ගමන් ඒකෙන් සමහරක් වෙලාවට සමහරක් ප්‍රධානාගේ ඉඩම් අරන් තියනවා කොළඹ මේ ගංවතුර පාලනයට. ඉතින් ඒවා යථාවත් කරගෙන එහෙම නැත්නම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට ඒ ව්‍යාපෘති වලට ප්‍රයෝජනයට ගන්න ගමන් ඉතිරියක් තියෙනවා නම් ඒ ජනතාවට නැවත ලබා දීම, එහෙම නැත්නම් රජයේ ප්‍රයෝජනවත් වැඩ පිළිවෙලකට ලබා දීම, එහෙම නැත්නම් ආයෝජන අවස්ථා සලසා ගැනීම. පහත් බිම් සංවර්ධන අධිකාරියටත් අපි විශාල ව්‍යාපෘති කීපයක් ව්‍යාපෘති රාශියක් අද කොළඹ නගර මම සභාගත කරන්නම්. කොළඹ නගරයේ සහ ඒ තදාසන්න ප්‍රදේශවල අපි බලාපොරොත්තු වෙනවා ආයෝජක අවස්ථා සලසා ගන්න. එතකොට නාගරික සංවර්ධන අධිකාරිය, පහත් බිම් සංවර්ධන අධිකාරිය, මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි ආයතන වෙනදට හුඟක් වෙලාවට අපි කරේ ජනතාවට පහසුකම් සැලසුවා, ජනතාවට නිවාස ලබා දුන්නා, සමහරක් ජනතාවට ඒ අවශ්‍ය කරන පහසුකම් සැලසුවා. හැබැයි අපේ දැන් බලාපොරොත්තු ඒක කරන ගමන් ඒක නවත්තන්නේ නැතුව, ජනතා පහසුකම් නවත්තන්නේ නැතුව ආයෝජන අවස්ථා සලසා ගන්න ගමන් රටේ ආර්ථිකයට ශක්තිමත් වෙන්න තමයි අපේ බලාපොරොත්තු. ඒ වගේම තමයි මේ ආයතන සමහරක් වෙලාවට මේ ආයතනවල
ගරු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි දෙක කාලයක්.
ඔව් සමහරක් වෙලාවට ගරු සභාපතිතුමනි මේ ආයතනවල කටයුතු සමහරක් ආයතන දෙන අපේ ගොඩනැගිලි ද්‍රව්‍ය දෙපාර්තමේන්තුව වගේ ආයතන ඒවා ඒ වලින් මුදලක් උපයන්නේ බෑ. ඒවා නිර්මාණශීලී කාර්යයන්ට යොදා ගන්නා වූ ආයතන. හැබැයි ඒවත් අපි පුළුවන් විදිහට මේ හැම ආයතනයක්ම පුළුවන් විදිහට ස්වයං උත්පාදන වැඩසටහනක් යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ පෙරේද අපි චීන රජයට ස්තුතිවන්ත වෙනවා. චීන රජයේ ගෙවල් 2000කට අපි ගිවිසුමක් සංගලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට මුදල් නැති වුණත් විදේශ මුදල් ප්‍රභවයකින් හරි හම්මෙන මුදල් ක්‍රමවත් වැඩ පිළිවෙලකට යොදා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඊළඟට සමුද්‍රීය පරිසර අධිකාරිය. සමුද්‍රීය පරිසර අධිකාරිය ගත්තාම අපේ බලාපොරොත්තු තමයි මේ රටට එන නැව් සහ මේ රට හරහා යන නැව් වලින් අඩුම ගානේ මුදලක් අරගෙන පළවෙනි වතාවට මුදලක් අරගෙන මේ දිවයින හරහා යන නැව් වෙන්න පුළුවන් දිවයිනට එන නැව් වෙන්න පුළුවන් ඒ වලින් මුදලක් අරගෙන ඒ මුදලින් ආර්ථික ශක්තිමත් කරන ගමන් ඕනෑම හදිස්සි අවස්ථාවකට බුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. අපි දැක්කා එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාව අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි හිතනවා මේකට සම්බන්ධ සියලුම අය මේ රටේ අහිංසක මිනිස්සුන්ගේට කීයක් හරි ලැබෙන්න තියෙන තැනක් මේකෙදි විශේෂයෙන්ම අපේ අධිකරණයට සම්බන්ධ අධිකරණ අමාත්‍යාංශය ඊළඟට ගත්තාම නීතිපති දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතින් අපේ අමාත්‍යාංශය අපේ බලාපොරොත්තුව තමයි මේ රටේ අහිංසක මිනිස්සුගේ ජන ජීවිතයට ශක්තියක් වෙන අඩුගානේ විනාශ වෙච්ච නැවෙන් වෙච්ච අලාභයට හානියට යමක් එකතු කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒක නිසා අපි ගරු අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යතුමත් අපිත් අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම අංශ ප්‍රධානීන් එකතු වෙලා හැමතිස්සෙම කල්පනා කරලා වැඩ කටයුතු කළේ රජයේ මුදල් ලබා ගන්නේ නැතුව රජයේ මුදල් රජයට මුදලක් ලබා දෙන්නේ කොහොමද සහ ආයෝජන අවස්ථා සලසාගෙන ඒක තව තවත් ආර්ථිකයට ශක්තිමත් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි සමස්ත වැඩසටහන් එක්ක ක්‍රියාත්මක කරේ. මොකද දවැන්ත විදියට රජයේ මුදල් අරගෙන වැඩසටහන් කරාද සමහර මන්ත්‍රීවරු කිව්වා වගේ අපි නාගරික සංවර්ධනය ගත්තාම වෙළඳ සංරක්ෂණය ගත්තාම විශාල මුදල් ප්‍රමාණයක් අපිට ලැබුණා. දැන් අපිට එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් අද වෙනකොට දැන් සමහරක් අය කියවා නැගිනහිර පළාතේ වෙළඳ සංරක්ෂණය ගැන කතා කරා. අපි ඒවට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා. ලැබෙන මොන හරි සුළු මුදලක් වෙන්න පුළුවන් භාණ්ඩාගාරයෙන් මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන සුළු මුදල ඒ ප්‍රමුඛතාවය අනුව මේ අමාත්‍යාංශයේ තියෙන හැම ජනතාවට අවශ්‍ය කරන ප්‍රමුඛතාවය අනුව වැඩ කටයුතු කරන ගමන් අපි අර නැවතවතාවක් මම අවසන් කරනවා. මේ කතාව ගරු සභාපතිතුමනි මේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ යටතේ තියෙන සියලුම ආයතන රජයට බරක් වෙන්නේ නැතුව ඊළඟට රජයේ මුදලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් පිරිසක් නෙමෙයි රජයට නැවත මුදලක් ලබා දෙන රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවට මේ ආයතන සහ පිරිස පත් කරනවා කියන කාරණාව අපි දැකීමෙන් මගේ වචන සද්දවසන් කරනවා.
ඉතාම ස්තුතියි. ඔනබල් සෙල්රාසා ගජේන්ද්‍රන් you have 10 minutes.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே இன்றைய தினம் போக்குவரத்து நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி வீடமைப்பு அமைச்சு மீதான விவாதத்திலே நாங்கள் கலந்து கொண்டிருக்கின்றோம். இந்த சந்தர்ப்பத்திலே ஒரு சில விடயங்களை நான் இங்கே கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். குறிப்பாக நகர அபிவிருத்தி அதிகார சபை மற்றும் வீடமைப்பு தொடர்பான அமைச்சினுடைய கவனத்திற்கு அம்பாறை மாவட்டத்திலே கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலாளர் பிரிவில் பெரிய நீலாவணை என்கின்ற இடத்திலே ஒரு 3 வீட்டு திட்டங்கள் இருக்கின்றன. ஒன்று இஸ்லாமிக் ரிலீஃப் வீட்டு திட்டம் மற்றும் செஞ்சிலுவை சங்க தொடர்மாடி வீட்டு திட்டம் மற்றும் கோஆபரேஷன் தொடர்மாடி வீட்டு திட்டம். இந்த வீட்டு திட்டங்களிலே கிட்டத்தட்ட 600 குடும்பங்கள் வசிக்கின்றார்கள். 1996 அங்கத்தவர்கள் வசிக்கிறார்கள். இந்த தொடர்மாடிகளிலே குறிப்பாக இஸ்லாமிக் ரிலீஃப் தொடர்மாடியில் இருக்கக்கூடிய மலசல கூடங்கள் அனைத்து நிரம்பி அங்கே பொதுமக்கள் அங்கே மக்கள் வாழ முடியாத ஒரு மோசமான ஒரு நிலைமை காணப்படுகின்றது. இது கிட்டத்தட்ட 5 வருடங்களுக்கு மேலாக இந்த நிலைமை நீடிக்கின்றது. இது தொடர்பாக நடவடிக்கை எடுக்க வேண்டும் என்று தொடர்ச்சியாக வலியுறுத்தப்பட்டு வருகின்ற பொழுதிலும் இதுவரைக்கும் எந்தவிதமான நடவடிக்கைகளும் மேற்கொள்ளப்படவில்லை. ஆகவே இது தொடர்பாக உடனடியாக அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த இடத்திலே நாங்கள் மிகவும் வினயமாக வேண்டிக் கொள்ளுகின்றோம். அதே நேரத்திலே வீதி அதிகார வீதி அபிவிருத்தி நெடுஞ்சாலைகள் தொடர்பான விடயத்திலே திருவண்ணாமலை மற்றும் மட்டக்களப்பு மாவட்டங்களிலே பெருமளவான பாலங்கள் வீதிகள் மோசமான நிலைமையில் இருக்கின்றன. குறிப்பாக பல்லாயிரக்கணக்கான மக்கள் தினமும் பயணம் செய்கின்ற திருவண்ணாமலை மூதூர் கட்டைப்பறிச்சான் பாலம் உடைந்து இடிந்து விழக்கூடிய ஒரு ஆபத்தான நிலைமையில் இருக்கின்றது. அது உடனடியாக திருத்தப்படுவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அதே நேரத்திலே திருவண்ணாமலை மாவட்டம் தென்னமரவாடியில் இருந்து அக்கறை நோக்கி செல்லுகின்ற வீதி மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றது. அதனால் விவசாயிகள் தினமும் அந்த பகுதியை பாதையால் பயணிக்க வேண்டிய பல நூற்றுக்கணக்கான விவசாயிகள் மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அதிலே அந்த வீதியினுடைய மோசமான நிலையை வெளிப்படுத்துகின்ற புகைப்படங்கள் இங்கே ஒரு 8 புகைப்படங்களை நான் இங்கே கொண்டு வந்திருக்கிறேன். அதனை ஒரு இணைப்பாக சேர்த்துக் கொள்ள வேண்டும் என்றும் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்ளுகின்றேன். அதே போன்று விருகலிலே திருவண்ணாமலை மாவட்டம் விருகல் பகுதியில் புன்னேடியில் ஆற்றுக்கு குறுக்காக ஒரு பாலம் ஒன்று அவசரமாக அமைக்கப்பட வேண்டும். அதற்காக 47 மில்லியன் ரூபாய் கோரிக்கை ஏற்கனவே விடுக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று விளாத்தியடி இறக்கத்து பாலம் என்று சொல்லப்படுகின்ற பாலத்தை அபிவிருத்தி செய்வதற்கு அவசரமாக 50 மில்லியன் ரூபாய் தேவைப்படுகிறது. கட்டம் 1 மற்றும் கட்டம் 2 செய்வதற்கு 50 மில்லியன் ரூபாய் தேவைப்படுகின்றது. புல்மோட்டையில் இருந்து திருவண்ணாமலை மாவட்டத்திலிருந்து முல்லைத்தீவு மாவட்டத்திற்கு செல்லுகின்ற பொழுது அதிலே இடையில் இருக்கக்கூடிய அந்த தொடுவாயை இணைக்கக்கூடிய வகையிலே புல்மோட்டை கொக்குளாய் இணைப்பு பாலம் ஒன்று அமைக்கப்பட வேண்டும் என்ற கோரிக்கையும் இந்த இடத்திலே நான் முன்வைக்க விரும்புகிறேன். அதே நேரத்திலே மட்டக்களப்பு மாவட்டத்திலே ஆர்டிடி மற்றும் பிரதேச சபைகளுக்கு சொந்தமான பாலங்கள் சிலது அவசரமாக அமைக்கப்பட வேண்டியிருக்கின்றது. கிண்ணியடி பாலம், கிண்ணியடியிலிருந்து முருக்கந்தீவுக்கு செல்லுகின்ற பாலம், அந்த பாலம் மிக நீண்ட காலமாக அமைக்கப்பட வேண்டும் என்ற கோரிக்கைகள் முன்வைக்கப்பட்டிருக்கின்றது. ஆனால் இன்னமும் அது நடைபெறவில்லை. அந்த பாலத்தின் ஊடாக வந்து தினமும் 1500 பேர் வரையிலே பயணிக்க வேண்டியிருக்கின்றது, சிறிய சிறிய படகுகள் ஊடாக. அதேபோன்று சந்திவெளி பாலமும் அவசரமாக அமைக்கப்பட வேண்டும். அந்த பாலத்தின் ஊடாகவும் வந்து 1500 மக்கள் பயன்படுத்துகின்ற ஒரு பாலமாக இருக்கின்றது. அதேபோன்று நரிப்புள் தோட்டம் பாலமும் அவசரமாக அமைக்கப்பட வேண்டும். அந்த பாலத்தை 4500 மக்கள் பயன்படுத்துகின்றார்கள். ரன்மடு பாலம், அதனூடாக 1000 பேர் அந்த பாலத்தை பயன்படுத்துகின்றார்கள். இது தொடர்பாக நீண்ட கோரிக்கைகள் முன்வைக்கப்பட்டு வந்த போதிலும் கூட, குறிப்பாக கிராமிய வீதிகள் அமைச்சுக்கு அந்த கோரிக்கைகள் வைக்கப்பட்ட போதும் கூட இதுவரைக்கும் எந்தவிதமான நடவடிக்கைகளும் எடுக்கப்பட்டிருக்கவில்லை. இதனால் மக்களுடைய விவசாயம், வாழ்வாதாரம், போக்குவரத்து, அபிவிருத்தி என்பன எல்லாமே மிக மோசமாக பாதிக்கப்படுகின்றன. அதேபோன்று ஆர்டிஏக்கு சொந்தமான மண்டூர் பாலம், அது 2015 ஆண்டிற்கு பின்னர் நல்லாட்சி கால பகுதியிலே அங்கே அதனை அபிவிருத்தி செய்வதற்காக அடிக்கல்கள் நாட்டப்பட்டது. கிட்டத்தட்ட ஒரு A3 சைஸ் பத்திரிகையில் வலைப்புதல்கள் அச்சிடப்பட்டு அதிலே 45-50 பேர் சென்று அந்த அடிக்கலை நாட்டியிருந்தார்கள். ஆனால் அதற்கு பின் எதுவும் நடைபெறவில்லை. ஆகவே இதுவும் மிக அவசரமாக அந்த பிரதேசத்தினுடைய அபிவிருத்திக்காக அந்த மண்டூர் பாலம் அபிவிருத்தி செய்யப்பட வேண்டும். அதேபோன்று மட்டக்களப்பு திருவண்ணாமலை பிரதான வீதி A35 வீதியிலே 18 கிலோமீட்டர் வீதி ஐரோட் திட்டத்தின் கீழ் மிக மோசமாக பாதிக்கப்பட்ட நிலையில் இருக்கின்றது. அதை திருத்துவதற்கான நடவடிக்கைகள் எடுக்கப்படவில்லை. இந்த ஐ ப்ரொஜெக்டுக்காக தென்பகுதி மாவட்டங்களுக்கு ADB ஊடாக பெருமளவான நிதி வழங்கப்படுகின்றது. ஆனால் வடக்கு கிழக்கு மாவட்டம், குறிப்பாக திருவண்ணாமலை மட்டக்களப்பு மாவட்டங்கள் இந்த ADB நிதியிலிருந்து புறக்கணிக்கப்படுகின்றது. ஆகவே இந்த விடயம் உடனடியாக கருத்தில் கொள்ளப்பட்டு இந்த திருவண்ணாமலை மட்டக்களப்பு பிரதான வீதியில் இந்த ஐரோட் திட்டம் சேதமடைந்திருக்கிற வீதிகள் திருத்தப்படுவதற்கு உடனடியாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்றும் இந்த இடத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்திலே யாழ்ப்பாணம் நகர அபிவிருத்திக்காக கடந்த 2016 ஆண்டிற்கு பின்னர் SEDP திட்டம் என்கின்ற ஒரு தந்திரோபாய நகர அபிவிருத்தி திட்டத்தின் கீழ் 13500 கோடி ரூபாய், 55 மில்லியன் அமெரிக்க டாலர்கள் ஒதுக்கப்பட்டிருந்தது. அதன் அடிப்படையிலே, அந்த நிதி அடிப்படையிலே ரெயினேஜ் மாஸ்டர் பிளான் தயாரிப்பதற்காக 1870 மில்லியன் ரூபாய்கள் ஒதுக்கப்பட்டது 2020 ஆண்டில். ஆனால் அந்த நிதியில் கொழும்பில் இருக்கக்கூடிய ஒரு கன்சல்டன்சி கம்பெனிக்கு அந்த ரெயினேஜ் மாஸ்டர் பிளான் தயாரிப்பதற்கான திட்டத்தை கொழும்பு ஜூடிய ஹெட் ஆபீஸ் தான் வழங்கியிருந்தது. இந்த 13500 கோடி ரூபாய் அல்லது 55 மில்லியன் அமெரிக்க டாலர்கள் பெறுமதியான யாழ்ப்பாண நகர அபிவிருத்தி திட்ட வேலை திட்டம் முழுவதும் கொழும்பு நகர அபிவிருத்தி அதிகார சபையினுடைய தலைமையகம் தான் அந்த வேலை திட்டத்தை முழுமையாக பொறுப்படுத்தி SEDP அலுவலகம் என்ற ஒன்றை விசேடமாக யாழ்ப்பாணத்தில் அமைத்து அந்த வேலை திட்டத்தை முன்னெடுத்திருந்தார்கள். யாழ்ப்பாணம் நகர அபிவிருத்தி அதிகார சபை பிரிவு முற்றாக அதிலிருந்து புறக்கணிக்கப்பட்டிருந்தது. அதே நேரம் யாழ்ப்பாணம் பிரதேச செயலகமும் அதிலிருந்து முட்டாக புறக்கணிக்கப்பட்டிருந்தது. அப்படி அவர்களை வெளியே விட்டுவிட்டு மேற்கொள்ளப்பட்ட இந்த அபிவிருத்தி நடவடிக்கையிலே இந்த டிரைனேஜ் மாஸ்டர் பிளானுக்காக வந்து வழங்கப்பட்ட நிதிக்குரிய வேலை திட்டங்கள் நடைபெறவில்லை. அதிலே பாரிய மோசடிகள் நடைபெற்றிருக்கிறது என்று சொல்லி நான் 2020 நம்ம வரவு செலவு திட்டம், 21 வரவு செலவு திட்டம், 22 வரவு செலவு திட்டத்தில் சுட்டிக்காட்டியிருக்கிறேன். ஆலோசனை குழு கூட்டங்களிலே இங்கே கன்சல்டேட்டிவ் கமிட்டிஸ் இதிலேயும் நான் கதைச்சிருக்கிறேன். ஆனால் இன்று வரை இதற்கான பதில்கள் வழங்கப்படவில்லை. ஆகவே இந்த நிதிக்கு என்ன நடந்தது என்பது தொடர்பான ஒரு முழுமையான விசாரணை நடத்தப்பட வேண்டும் என்று நான் இதிலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். இந்த சம்பவத்திற்கும் யாழ்ப்பாணம் யூடிஏக்கும் யாழ்ப்பாணம் பிரதேச செயலகத்திற்கும் எந்த சம்பந்தமும் இல்லை. முழுமையாக கொழும்பு யூடிஏ ஹெட் ஆபீஸும் அந்த கன்சல்டன்சி கம்பெனியும் தான் இந்த மோசடிகளுக்கு காரணம் என்பதையும் இந்த இடத்திலே தெளிவாக பதிவு செய்து கொள்ள விரும்புகிறேன். அடுத்ததாக யாழ்ப்பாணத்திலே ஒரு பெரிய ஒரு போதனா வைத்தியசாலை இருக்கின்றது. அத்தோடு யாழ்ப்பாண நகரத்தில் இருந்து வெளியேறுகின்ற பெருமளவான கழிவு நீர் அந்த குடாக்கடலிலே கலந்து கொண்டிருக்கின்றது. அந்த வேஸ்ட் வாட்டர் மேனேஜ்மெண்ட் வாட்டர் ட்ரீட்மெண்ட் பிளான் ஒன்றை அமைப்பதற்காக 37.5 மில்லியன் ரூபாய் தேவை என்று கூறப்பட்டிருக்கிறது. அதற்கான ஒதுக்கீடுகள் உடனடியாக மேற்கொள்ளப்பட வேண்டும். அதேபோன்று வீதிகளை எடுத்துக்கொண்டால் யாழ்ப்பாணம் மாவட்டத்திலே 970 கிலோமீட்டர் வீதியை பராமரிப்பதற்கும் 280 கிலோமீட்டர் நீளமான மிக மோசமாக சேதமடைந்திருக்கிற வீதிகளை திருத்துவதற்குமாக 5670 மில்லியன் ரூபாய்கள் தேவைப்படுகின்றது. அதேபோன்று கிளிநொச்சி மாவட்டத்திற்கு இந்த வீதி திருத்தம் மற்றும் பராமரிப்பிற்காக 16190 மில்லியன் ரூபாய்கள் தேவைப்படுகின்றது. முல்லைத்தீவு மாவட்டத்திற்கு 19015 மில்லியன் ரூபாய்கள் தேவைப்படுகின்றது. வவுனியா மாவட்டத்திற்கு 6460 மில்லியன் ரூபாய்கள் அவசர வேலைகளை செய்வதற்காக தேவைப்படுகின்றது. ஆகவே இது தொடர்பாக உடனடியாக கவனம் செலுத்தப்பட வேண்டும் என்று நான் இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அத்தோடு இந்த வடக்கு கிழக்கிலே இந்த போரால் பாதிக்கப்பட்ட வடகிழக்கு பிரதேசத்தை கட்டியெழுப்புகின்ற வேலை திட்டங்கள் எதுவும் முன்னெடுக்கப்படாத நிலைமையிலே அங்கே ஒரு திட்டமிடப்படாத அபிவிருத்தி வேலை திட்டங்களை மக்கள் தங்கள் பாட்டில் முன்னெடுத்துக் கொண்டிருக்கின்றார்கள். இது ஒரு பாரிய பின்னடைவை எதிர்காலத்தில் இந்த சமூகத்திற்கு ஏற்படும் சமூக கலாச்சார பிரச்சனைகள் மற்றும் வெள்ள பாதிப்புகள் எல்லாம் பாரிய அளவிலே ஏற்பட வாய்ப்பிருக்கின்ற காரணத்தினாலே அந்த உள்ளூராட்சி மன்றங்களுக்காக அரசாங்கம் ஏர்பன் பிளானிங் அல்லது கம்யூனிட்டி பிளானிங் காடரை உருவாக்கி அதற்குரிய அதிகாரிகளை நியமிப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். அதன் மூலமாக முறையற்ற திட்டமிடப்படாத அபிவிருத்தி நடவடிக்கைகள் மேற்கொள்ளப்படுவதை கட்டுப்படுத்தக்கூடியதாக இருக்கும். நான் நினைக்கிறேன் ஏர்பன் பிளானிங் என்ற காடர் வந்து கொழும்பு முனிசிபல் கவுன்சிலுக்கும் ஜெயவர்த்தனபுர முனிசிபல் கவுன்சிலுக்கும் மாத்திரம்தான் இருக்கிறது என்று நினைக்கின்றேன். ஆனால் அது உள்ளூராட்சி மன்றங்கள் அனைத்துக்கும் அது இருக்க வேண்டும் என்பதை இந்த இடத்திலே அமைச்சரிடம் நான் மிகவும் வினயமாக நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அத்தோடு இந்த யாழ்ப்பாணத்தில் இருக்கக்கூடிய ஜனாதிபதி மாளிகையும் அதனோடு சேர்ந்த 12 ஏக்கர் நிலத்தையும் வெளிநாட்டுக்கு விற்க இருப்பதாக அறியக்கூடியதாக இருக்கின்றது. அதனை விற்பனை செய்வதை நாங்கள் நிராகரிக்கிறோம், அதனை நாங்கள் எதிர்க்கின்றோம். அந்த ஜனாதிபதி மாளிகை கட்டடமும் அந்த நிலமும் வலிகாமம் வடக்கு பிரதேச வைடம் கையளிக்கப்பட்டு அதனை முகாமித்துவம் செல்வதற்கான ஆற்றல் அங்கே அபிவிருத்தி செய்யப்பட வேண்டும். அது அரசாங்கம் அதை வெளிநாட்டு முதலீடுகளை கொண்டு வருவதாக இருந்தால் அதனை அந்த வலிகாமம் பிரதேச சபை ஊடாக அதை என்பது தொடர்பாக ஆராய வேண்டும் என்று இந்த இடத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால் அபிவிருத்தி என்பதிலே வந்து உள்ளூர் தரப்பினுடைய பங்களிப்பு இல்லாமல் உள்ளூர் பங்காளர்களோடு இந்த விதமான உரையாடல்களும் இல்லாமல் இந்த முடிவுகள் எடுக்கப்படுவதை நாங்கள் முற்றாக நிராகரிக்கிறோம். அதேபோன்று யாழ்ப்பாண மாவட்டத்திலே தீவக அபிவிருத்தி அதிகார சபை என்ற ஒன்று கொழும்பிலே சாந்தோனித்தனமாக உருவாக்கப்பட்டிருப்பதாக அறியக்கூடியதாக இருக்கிறது. அதையும் நாங்கள் நிராகரிக்கிறோம். வடக்கு கிழக்கில் இருக்கக்கூடிய மக்கள் பிரதிநிதிகளுடைய பங்களிப்போடுதான் இந்த திட்டங்கள் வகுக்கப்பட வேண்டும். வடகிழக்கில் இருக்கக்கூடிய வாயில்லா பூச்சிகளை அமைச்சர்களாகவும் வைத்துக் கொண்டு இந்த முடிவுகளை எடுக்கக்கூடாது என்பதையும் இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக் கொள்ள விரும்புகின்றேன். நன்றி.
தேங்க் யூ. மீலங்கட்ட ரோஹண பண்டார மெத்துமா ஒபத்துமாட்ட வினாடி ஹதக காலைய தீனோ
கரு மூலாச நோபன கரு மந்துமணி மகிதான வெதகாத்த மாத்தியான்ச கீபேக்க வேசீர்ஷியம் பிலு வந்த கதாகரண மோத்தே வச்சன கீபேக எடுத்து குரன் லபீம மகிதானே வெதகாத் கிரைத்தனோ விசேஷம் மந்தக்க காரணத்தமா மந்துரு கீப தினைக்கும் கதாகரண கோட்ட அர மெக்கக கதாவ வகே தமா கரகொலகே என்னே අපේ நாயக சஜித் பிரேமதாச மேத்துமணி මේකට තියෙන ලොකුම ඉස්සරහදී ලොකුම බය භීතිකාව රෑ හීනුත් කියේ වෙලා බය වෙන්නේ මේ සජිත් ප්‍රේමදාස දකින්න මොකද වැඩි කාලයක් නොගිහින් ජනතා අධිකරණයට තව දවස් ගණනාවක් ඇතුලේ 200 ගණනක් කල්ගේ ඇතුලේ ජනතා අධිකරණයට යන්න ඕනේ. ඒ යන්න යනකොට සජිත් ප්‍රේමදාසට තියෙන ජනප්‍රියත්වය සජිත් ප්‍රේමදාස ජනතාව ඉල්ලන විදිය දැක්කහම මේ කට්ටියට ඒ බය තියෙන නිසා මේ අයට අද සජිත් බීතිකාවක් වෙලා තියෙනවා. ඒ නිසා මෙයල් කට්ටිය සජිත් ප්‍රේමදාස හොරකම් කරාද? සජිත් ප්‍රේමදාස හොරකම් කරපු විදිය කියන්නේ මොකද? සේවකයෝ බඳවා ගැනීම. මේ සජිත්ගේ හොරකම්. සේවකයෝ බඳවා ගත්තේ එතුමාගේ පුද්ගලික කටයුතු වලටද? එතුමාගේ සියලු එතුමා නිවාස සංවර්ධන ඇමතිවරයා විදිහට ඉන්නකොට මේ රටේ කාර්යක්ෂමම වැඩ නොනිදන අමාත්‍යංශය බවට පත් වුණේ නිවාස සංවර්ධන අමාත්‍යංශය. ජනතාවට සේවාවල් ගණනාවක් නිවාස ව්‍යාපෘති ගණනාවක් විශාල වශයෙන් ඉෂ්ට සිද්ධ කරපු අමාත්‍යංශය. එතකොට ඒකේ වැඩ කරන්න මේ සොච්චං සේවක පිරිසක් තියාගෙන වැඩ කරන්න බෑ. ඒ නිසා තමයි සේවකයෝ බඳව ගත්තේ. ඒ බඳව ගත්ත අය ඒ ආකාරයෙන් වැඩ කරපු ඉන්න තමයි ඒ ඉලක්කයන් වලට යන්න පුළුවන් වුණේ. මේ කට්ටිය ඒ බයට ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් සජිත් ප්‍රේමදාස මැතිතුමා කරගෙන ආපු සියලු ව්‍යාපෘති ඒ ඔක්කොම නතර කරා. මෙයාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පරිසම් දීලා අවසානයේ රට බංගලොත් වෙලා දැන් අද කියනවා ඒ ව්‍යාපෘති ඒ ආකාරයෙන්ම පටන් ගන්න තැහැත්තිලු. හැබැයි පටන් ගන්න අතේ සතේ නැහැ. එවුව තමයි පරිසම් දුන්නේ මෙයාට. නැත්තම් වෙන ව්‍යාපෘති වලට රැකියා ලක්ෂයකයි කාපට් කිලෝමීටර් ලක්ෂයකයි මහා පම්පෝරි පටන් ගත්තේ. හැබැයි අද ඔක්කොම කොට උඩ. ඒ කරලා කියාගෙන යනවා මහින්ද රාජපක්ෂ කරපු වැඩ වට්ටෝරුවක් කියාගෙන ගියා මම දැක්කම මන්ත්‍රීවරයෙක්. ඒ කියපු මන්ත්‍රීවරයා හරි ඒ බඩ වට්ටෝරු ඒ වට්ටෝරු ඒ වට්ටෝරු ඔක්කොම කියපු කෙනාගේ කෙරුවාවල ප්‍රතිඵලය තමයි අද මේ රට බංගලොත් වෙලා තියෙන්නේ. ඔය වට්ටෝරුව වගේ තමයි ප්‍රේමදාස මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙරට පාලනය කරන කාලේ ඔය කාපට් ගග පාරවල් ග හොරකම් කර කර හිටියේ නෑ. ඒවා එතුමා ඒවා ඒ සංවර්ධන අරගෙන ගිහලා ගෙවල් ගම්මාන වලට කර්මාන්ත පුර ගෙනල්ලා කර්මාන්තශාලා ඇති කරලා ජනතාවට ඒවා ගලාගෙන යන විදිය සැඩසැලස්මක් ඇති කරා. හැබැයි ඔය පම්පෝරි කරපු මහත්තුරු කරපු වැඩවල ප්‍රතිඵලය රට බංගලොත් වෙලා කොට උඩ ගිහිල්ලා ඒ මහත්තුරු ආසියාවේ ප්‍රකෝටිපති බවට පත් වෙලා අද අධිකරණයෙන් තීන්දුව දීලා තියෙනවා. රට බංගලොත් කරපේගේ වගකීම මේ අය බාර ගන්න ඕනේ. බංගලොත් කරපේ උන්ට තවත් කඩ යන මේ අයට කියන්න කතා නැහැ. ඒ නිසා හොරකම් කියන්නේ මොනවද කියලා බලන්න. මේ රජිත් ප්‍රනාස් මැතිතුමාට මේ ත්‍රිවිධ ඉඩමක් විකුණලා ඒකේ සල්ලි අරගෙන ඉඩම් ගත්තා කියලා කියනවා. ඒ ඉඩම වික්කේ 2015ට කලින් මෙතුමාට ඇමතිතුරේ හම්බෙන්න කලින් ඒ ඉඩම විකුණලා තිබුණේ. මෙතුමාට විකුණලා සල්ලි ගන්න බැරුව ත්‍රිවිධ එකේ ඒ සල්ලි ටික අරගෙන මෙතුමා ෆික්ස් ඩිපොසිට් දාලා ඉතිරි කරලා තිබුණා. මෙතුමා සල්ලි ඒ ඉඩම් වලින් ගිහලා හම්බන්තොට ඉඩම් ගත්තා කියනවා. හම්බන්තොට ඉඩම් ගත්තේ වෙනම මේ ණය සහ පොලිය එකතු වෙච්ච සල්ලි වලින් අරගෙන තමයි ගත්තේ. ඒ ඉඩම් ගත්තත් මෙතුමාට පුද්ගලික ගෙවල් හදන්න නෙමෙයි, මෙරට ගෙයක් නැති ඉඩමක් නැති අහිංසක මිනිසුන්ට ගෙයක් හදලා දෙන්න. ඒ අරගෙන එව්වා ව්‍යාපෘති ඒ විදිහට ගියා. ඒ නිසා එව්වාගේ මෙතුමා හොරකම් කරන්න ගියේ නැහැ. හොරකම් කරපු දේවල් තමයි මං කියන්න. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉන්න කාලේ නාගරික ජනතාවට තමන්ගේ උත්සවයක්, විවාහ උත්සවයක්, දරුවගේ කොටහළු උත්සවයක් ගන්න උත්සවශාලාවක් තිබුණ නැති හින්දා මේ ප්‍රදීපා කියලා උත්සවශාලා තුනක් ඇති කරා. ඒ උත්සවශාලා තුන කුණු කොල්ලේට ටෙන්ඩර් ප්‍රතිපාදයෙන් තොරව අද බද්දට දීලා ඒ වගේ මිලියන 280කට වැඩිය රජයට අලාභ කරලා තිනවා. අලාභ කරලා විතරක් නෙමෙයි මේ ඒ අඩු මුදලට දීලා ඒ අලාභය විතරක් නෙමෙයි, තව විහිළු සාගතම කතාව කියන්නේ මේ බද්දට දීපු ටික බද්දට දීපු උත්සවශාලා ටික මුරකරන්ඩ ප්‍රයිවට් සිකියුරිටි කම්පැනි වලින් අරගෙන අවිල්ලා ඒ ටිකක් දාලා ඒකත් නිවාස සංවර්ධන අධිකාරියෙන් ගෙවුණා. මෙව්වයි හොරකම් කියන්නේ මර්ගරු මන්ත්‍රීතුමා. තියෙන ඇඟේ තියෙන අමාරුවට හිතේ තියෙන අමාරුවට සජිත් බීති ගවක් වුණාට හොරකම් කියන එව්වයි අර රජයෝකේ බඳවා ගන්න එව්වා. එව්වනේ මේ හොරකම්. මේ හොරකම් කියන එක සැබෑයින් දකින්න ඔව්වා ඔක්කොම කෝප් කමිටු ඩයිලා දින ඔප්පු කරලා ඔබතුමාලා ගහන්න ඕනේ. දැන් මෙච්චර කාලයක් හිටියනේ ඔප්පු කරලා පෙන්ලා හිරේ දාන්නකෝ. එතකොට අනිත් පැත්තෙන් කිව්වා සජිත් ප්‍රේමදාස දෑලු යකෝ මේ රටේ හිටපු ඇමතිවරු ඔක්කොම මේ ඉන්න ඇමතිවරයත් නෑ පුටුවේ. අද මේ අමාත්‍යංශය බාර ඉන්න ඇමතිවරුත් නෑ පුටුවේ. මෙයා කියන හිටපු ඇමතිවරයා විදිහට සජිත් ප්‍රේමදාස අන්න ඉන්නවා කියලා විපක්ෂ නායක කරපුතුමාට හම්බෙන්න ඕන නම් පක්ෂ මාරු කරන දසකුත් තියනවා නේද? එන්න ඕන කියන්නේ ගිහිල්ලා හම්බෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවනේ කාර්යාලේ. මේක හිටපු ඇමතිවරු ඉන්නවනම් ඉන්නවනේ මේ ඔක්කොම පේලි පිරෙන්න හිටපු ඇමතිවරු පිරලා ඉන්න ඕනේ. ඉන්න ඇමතිවරයා වගේ කියව ඇමතිවරයා පුටුවේ නෑ. සජිත් ප්‍රේමදාස නෑලු. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මෙතන පුරවත් කරන්න නෙමෙයි. එතුමා මේ රටේ වගකීමක් ඇති පුද්ගලයෙක් විදියට එතුමාට විශාල රාජකාරී තියෙන පුද්ගලයෙක් නිසා එතුමා පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ නායක කාර්යාලේ ඔබතුමාගේ පක්ෂ ආසනයක් ගන්න තහා හිටියා. ඒකත් අපි දෙන්නම් ඕන නම් ඔබතුමාට එන්න ගිහිල්ලා කතා කරගන්න. ඒ නිසා එව්වාගෙන නෙමෙයි කතා කරන්න ඕනේ. ඔබතුමාලා දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ පරිසරය දෙන නිසා මම මේ විජාර්තුගාවට එන්න. මම අනිත් පැත්තේ මට දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කතා කරන්න උවමනාවක් තියෙනවා. අපි හදනවා දැන් මහවිදල අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ. මේ මාර්ගයේ ගලවලා පිළිසකර කරන්න යන්නේ අපරාදේ. මේකේ තියෙන මාර්ගය හැමෝම තියෙද්දි තව එහා පැත්තෙන් තව සෙකන්ඩ් ට්‍රේන් ලයින් එකක් ගියා නම්
මගිතන් මේ පාර නැවත අපේ රේල්වේ කට්ටිය වැඩ කරන කට්ටියට නඩ අලුත් වැඩිය කරගෙන ගෙනියන්න පුළුවන්. පාලංගාව නම් ප්‍රශ්නේ තියෙන්නේ පාලංගාවට එනකන් ඒ සෙකන්ඩ් ලයින් එක ආව නම් මම හිතන්නේ අපිට ඕන වෙලාවක අය දවසක පාලම ඇති කරගන්න අපිට මුදල් ලැබිච්ච දවසක පාලමත් ඇති කරගත්තා පස්සේ ඩිට්ට ලයින් එකක් අපිට තියෙනවා මහවිදලා අනුරාධපුර දක්වා. තදබදේ අඩු කරගන්න තිබුණා. හැබැයි මෙතුමලා සම්පූර්ණ ගලවලා හදනවා. ඒ මාස ගාණක් යනකම් ඒ අනුරාධපුරට මහවින් එහාට කෝච්චි වැඩ කරන්නෙත් නැහැ. ඒ නිසා මේ මැද්දකට යන්න නිසා මේ කටයුතු කරන්න තිබුණා. ඒ වගේම අද මම තව යෝජනාවක් කරන්න කියදී ඉක්මනින් කියන්නේ තව මම හිතන්නේ පොඩි කාලයක් තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති අනිත් පැත්තෙන් අපේ බඳුලගුණ වර්ධන ඇමතිතුමා කතා කරනවා මේ ඉලෙක්ට්‍රික් බස් රථ 200ක් ගෙන්නනවා කියලා. මම කියනවා
තව විනාඩි දෙක කාලයක්
ඉලෙක්ට්‍රික් බස් රථ ටික ගෙන්නනවා නම් අපි නියම ව්‍යාපෘතියක් විදියට මේ බස් රථ 200 දාන්න කොළඹ නගරයට එන තේරේ යහගෙන ඉන්න පොඩ්ඩක් වෙන කතාවක් ඇත්තනේ ඉන්නේ. එනිසා ඔබතුමා මේ මම කියන්නේ මේක නියම ව්‍යාපෘතියක් විදියට මේ ඉලෙක්ට්‍රික් බස් රථ දුර ගමන් සේවා වලට දාන්න බෑ. අපේ රටේ චාර්ජින් පොයින්ට් ඇති කරලා නැහැ තැන් තැන් වල. ඒ නිසා මේක කොළඹ නගරයට දාලා කොළඹ නගරයට එන දුර ගමන් සේවා සියල්ල කොළඹ නගරයට ඇතුල් කරන්නේ නැතුව එළියෙන් නතර කරලා ඒ සියල්ල දීලා ඉවරලා මේ සියලුම මේ බස් රථ ටික හරි ක්‍රමවේදයක් ඇතුලේ කොළඹ නගරය ඇතුලේ වැඩකට දුවන විදියට හැලස්මක් හැදුවා නම් මං හිතන්නේ කොළඹට හදබදේ අපිට අවසන් කරගන්න පුළුවන් වෙයි. හරි කාර්යක්ෂම සේවාවක් දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම හොඳ ප්‍රවාහන සේවයක් ඒවා AC තියෙනවා නම් මං හිතන්නේ තවත් හොඳයි. එහෙම තියලා දිනන නම් කොළඹ නගරේ මං හිතන්නේ අපිට නියම ව්‍යාපෘතියක් විදියට කටයුතු කරගන්න පුළුවන්. මේවට අවධානය යොමු කරන්න කියන කාරණේ මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. මං අනිත් පැත්තෙන් කතා නොකරන්න කියලා හිතා හිටපු කාරණයක් මේ යුද හමුදාව සම්බන්ධ යුද හමුදාවට මුදල් වෙන් කිරීම පිළිබඳ අපිට විවාදයක් නැහැ. යුද්ධයක් නැති රටේ හැබැයි මෙච්චර මුදල් වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා වගේම මම දැකපු කාරණයක් ගිය අයවැය දවසේ පළවෙනි දවසේ අයවැය විවාද තෙවනි තුන්වරම කියෙම පටන් ගන්න දවසේ අපේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සියලු නිලධාරි මහතුරුන්ගේ විසා හොඳ වාහන සුපෝභෝගී වාහන සියල්ලම ඇවිල්ලා තිබුණා ඔක්කොම මෙතන හැපැත්තේ පාකල් දිරි ස්ටාර්ඩ් එකේ මෙහෙ මහතුරු හැම මේ නිලධාරි මහතුරු ඔක්කොම මේක ඇතුලේ මේ කුටියේ ඉන්නවා වාහන ටික ස්ටාර්ඩ් එකේ මේ රටේ ඔබතුමාලා යුද්ධ කරලා අතපය හානි කරගෙන ජීවිත හානි කරගත්තට අපි කට වහගෙන ඉන්නවා ඔබලාට වෙන් කර මුදල් වලින්
අවසන්
ප්‍රශ්න නැතුව හැබැයි මේ වගේ අනවශ්‍ය වීදම් කරන එකට අපිට පිළිවෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තව කතා යුතු කළ යුතු කාරණා ගණනාවක් තියෙනවා. මම කතා කිරීම මගේ කාලය අවසන් වීම නිසා මෙතනින් අවසන් කරන බොහොම ස්තුතියි වේලාව ලබා දීම පිළිබඳව.
ගරු ප්‍රේමනාත් සිද්දලවත්තමැතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
විනාඩි
5 minutes.
අප්පා. ගරු මැතුමනි මම හිතන්නේ ගරු ප්‍රසන්න රණතුංග මැතුමාටත් අරුන්දික ප්‍රනාන්දු මැතුමාලා තේනුකු ඉදානගේ මැතුමාලාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ අමාත්‍යාංශය තුල විශාල වෙනසක් ඇති කරන්න ඒ අය කරපු දායකත්වයේ සම්බන්ධයෙන් අපි කිසිම වෙලාවක විපක්ෂ නායකතුමාට කිසිම හානියක් කරන්නේ නැහැ. කරුස බාපතු විපක්ෂ නායකතුමාට විරුද්ධව සති දෙකක් මේ පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනේ කියලා මම යෝජනාවක් ගෙනා අපේ මිලන් මන්ත්‍රීතුමා ස්ථිර කරා. හැබැයි අපි ආපෝසරය කල්පනා කරා මේ පාර්ලිමේන්තු ඉවත් කරොත් එහෙම මෙතන විශාල ප්‍රශ්නයක් එනවා. අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඔබතුමාලාත් ඒ ගැටලුව තියෙනවා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ වැදගත් විවාදයක් කරන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය කතාවක් ඇති කරන්න බෑ. උදේ ඉඳලා පටන් ගත්ත වෙලේ තමන්ගේ කතාව තමන්ගේ වන් මෑන් ෂෝ එක දිගින් දිගටම අපිට පේනවා. හැබැයි නතර කරන්නත් ඕනේ. හැබැයි සම්පූර්ණ නතර කරොත් එහෙම මේක ලොකු අඩුවක් පාඩුවක් වෙන නිසා අපි ලොකු හානියක් නිසා එතුමාව හැමම අපි තිබ්බා. මොකද හේතුව? එතුමා අපි කවුරුත් දන්නවා එතුමාව ආශ්‍රය කරන්න හොඳ කෙනෙක්. හැබැයි එතුමා පාලකයෙක් හැටියට හොඳ කෙනෙක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුව තුල යම් අමැතිවරයෙක් ඉන්නව නම් ජනාධිපති කොමිෂන් සභාවකින් වැරදි කාර්ය කරපු අමාත්‍යාංශ තුල ජනාධිපති කොමිෂන් සභාවකින් වැරදි කාර්ය කරපු තැනැත්තෙක්. මම මේ කිසිම වෙලාවක මගේ බලාපොරොත්තුවක් නැහැ ගරු සභාපතිතුමා. පුද්ගලයන්ගේ කන්ඩක්ට් එක ගැන පර්සනල් කන්ඩක්ට් එක ගැන කතා කරන්නේ. අපි අපි හැමදාම කතා කරොත් රසදිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු ඒ සමුදායකෙම තියෙන්නේ පර්සනල් කන්ඩක්ට් එක තමයි විවේචනය කරන්නේ. අපිව විවේචනය කරන්න අපි ගත්ත ක්‍රියාමාර්ග වැරදි කියන ගැටලුවක් නැහැ. හැබැයි අපි පර්සනල් කන්ඩක්ට් එක විවේචනය කරන තත්වෙට ඒ පැමිණීම නිසා අද අපිට සිත් වෙලා තියෙනවා මේවයි කාරණා කියන්න. සමහර අවස්ථාවල හැම වෙලේම ආණ්ඩුවට කියන්නේ මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඔයා කියන වචන තේරෙන්නේ නැහැ කියලා. කරුණාකරලා වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා. එහෙම සිද්ධුනොත් අප්‍රසන්න අධ්‍යාපන චාරිකා ගැන අපිට කතා කරන්න වෙනවා. අපි හැම කවදාකවත් එහෙම කරන්න අපිට අවස්ථාවක් නැහැ. අපි මේ රටේ අහිංසක මිනිසුන්ගේ දහඩිය මහන්සිය ඇති වෙච්ච ඒ බදු මුදල් වලින් අධ්‍යාපන ලැබු මිනිසු. ඒ නිසා විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා විපක්ෂයට, දරු විපක්ෂ නායකතුමාට ප්‍රමුඛ මේ ඕනම මන්ත්‍රීවර්ගයේ එයාගේ හැසිරීම යගලන් ක්‍රියාකලාප විවේචන කරන. හැබැයි මිනිස්සුන්ගේ මිනිස්සුන්ව බඩ ගහන්න එපා. දැන් කපත්තකින් කතා කරනවා, එතුමාගේ අමාත්‍යාංශ ගැන කතා කරොත්, එතුමාගේ අමාත්‍යාංශවල තුල අපි දකින්නේ කැලවලවල ඉදි කරපු අලින්ට තෝතැන්නක් වෙච්ච දම් බිහි කරලා අද මිනිස්සුන්ගේ ජීවත් වෙන විදිහක්වත් නැහැ. ඒවල අලි කඩාවට කඩාපයින්නවා. ඉතින් ඒ නිසා දිගින් දිගටම මේ අයවැය සාකච්ඡාව තුළ චෝදනා මුඛයෙන් කතා කරන බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අපේ මන්ත්‍රීතුමා කතා කරපු කාරණා එක්ක මට උත්තරයක් දෙන්න සිද්ධ වෙනවා මේ ආණ්ඩුව නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. මම දන්නවා අපේ මන්ත්‍රීවරු අපේ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනා මෙතන ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එතුමා කාර්යාලයේ මේ සියල්ල නරඹනවා. එතුමා අවශ්‍ය පරිදි මේ නිලධාරීන් හරහා අවශ්‍ය උපදෙස් ලබා දීලා මේ සාකච්ඡාවට මේ අයවැය විවාදයට සහභාගී වෙනවා. ඒ නිසා මම හිතන්නේ කිසිම වෙලාවක ප්‍රසන්න රණතුංග මැතිතුමා කිසිම වෙලාවක මේ විවාදය තුළ තමන්ගේ වගකීමෙන් මිදිලා වගකීම් විරහිතව ක්‍රියාත්මක වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. එතුමා ඉතාමත් නිවැරදි ලෙස බොහොම සංවිධානාත්මක ලෙස මේ අයවැය විවාදයට දිගින් දිගටම අපිව කැඳවමින් රැස්වීම් පවත්වමින් මේ සම්බන්ධයෙන් කරුණු කාරණා දැනුවත් කිරීම කරා කියන කාරණේ අපි පැහැදිලිව දන්නවා. මම ඇත්තටම මේ විශේෂ කාරණා කතා කරන්න යන්නේ නැහැ. ගරු සභාපතිතුමා, ඔබතුමා මට විනාඩි 5යි දෙන්නේ. මම දන්නේ ආණ්ඩුපක්ෂයේ වෙලාවක් දෙනවා නම් මම කතා කරන විශේෂ කාරණා මම ඒ නිසා හුදු දේශපාලනික කාරණා ගණනාවක් කතා කරලා මම මේ කතාව අවසන් කරන්න උත්සාහ කරන්නේ. ගරු සභාපතිතුමනි, අපේ ආණ්ඩුවට තිබ්බ විශාල ගැටලුවක් බොහොමයක් වෙලාවට අපිට කිව්වේ අපේ ජනාධිපතිවරයා ඇමරිකන් ගැති
ජනාධිපතිවරයාට.
නමුත් අද පැහැදිලිවම කියන්න ඕනේ මේ එක කාරණයක් මම කියන්න කැමතියි. මේ චීන ආධාරය යටතේ ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය මේක අත්සන් කරන 2023 11යි 27 වෙනි දින මුළු එකතුව රුපියල් මිලියන 1049ක්, පෑලිගොඩ නිවාසයක 515ක්, දෙමළව නිවාසයක 586ක්, බොරටුව නිවාසයක 575ක්, මහරගම නිවාසයක 112ක්, කොට්ටාව නිවාසයක 108ක්. ඉතින් මේ ලැබිලා තියෙන අපිට චීනේ බොහොමයක් වෙලාවට කතා කරනවා. අපිට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන්නේ බටහිර උදව්ව විතරයි කියලා. අද වෙනකොට අපිට පැහැදිලිව පේන දෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මේ අපේ අලුත් ආණ්ඩුවට අද ඒ ලෝකෙම අවශ්‍ය දායකත්වය අවශ්‍ය ආධාර උපකාර අපිට ලැබෙමින් පවතිනවා. ඒකම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මම මේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මහජන ඡන්දයෙන් පත්වච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි දන්නවා පෞගිය මහමැතිවරණය මම නියෝජනය කරේ මැද කොළඹ ආසනය. අවාසනාවකට ගරු සභාපතිතුමා අපේ පක්ෂයෙන් මට තවමත් ආසනයක් දීලා නැහැ. හැබැයි අපි තවමත් මේ ආණ්ඩුවේ සමාජික ගැටන මේ ආණ්ඩුවේ අපි වැඩ කරනවා. අපිට දේශමාලය කරන්න එහෙම අවස්ථාවක් නැහැ. හැබැයි කොහොම වුණත් මං එදා මේ පාර්ලිමේන්තුවේ මැදකොළඹ ජනතාවගේ නියෝජිතය හැටියට. හැබැයි අපි කවුරුත් දන්නවා මේ ප්‍රදේශයේ මේ කොළඹ මධ්‍යම කොළඹ මේ තියෙන තත්ත්වය තුළ විශාල වශයෙන් තියෙනවා දුගී දුප්පත් අඩු ආදායම් ලාභී පිරිස් ජීවත් වෙන විශාල
වශයෙන්
නිවාස තියෙනවා. ඉතින් මේ මහල් නිවාස සියල්ල මත නොමිලේ ලබා දෙන තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා උදම්මනන විපක්ෂයේ මන්ත්‍රීවරු උදංගනන රණසිංහ ප්‍රේමදාස මහත්තයාට වැඩිපුර අද කොළඹ ජනතාවට සේවයක් කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයතුළු මේ ආණ්ඩුව විශාල සේවයක් කරලා දෙනවා. මොකද එදා රනිල් රණසිංහ ප්‍රේමදාස මහත්තයා දුන්න නිවාසයක වලටත් තවමත් මේ මිනිස්සු රුපියල් 10,000 ගෙවනවා සභාපතිතුමා. ඒ සියල්ලම මේ අපි සම්මත කරන මේ අපි අදා කතා කරන අයවැය ශිෂ්‍ය තුල අපි අනුමත කරන මේ අයවැය ශිෂ්‍ය තුල ජනතාවට නොමිලේ ඒ ඉඩකඩම ලැබෙනවා, ඒ ගේ ලැබෙනවා, ඒ මහල් නිවාසය ලැබෙනවා. එතනින් එහාට ගිහිලා ගොවි මේ කියන ආකාරයට සමස්ත ජනතාවටම සමස්ත දිලි දූපත් ජනතාවට අවශ්‍ය නිවාස ප්‍රශ්න විසඳන්න අවශ්‍ය අඩිතාලම දාලා තිනවා. කාලය මත නිසා මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
ඉතාම ස්තුතියි. ඊළඟට ගරු නිමල් පියතිස්සමැතිතුමා, ඔබතුමාට විනාඩි 9 කාලයක් තියෙනවා.
මුලස්නාරුඩ ගරු මන්ත්‍රමනි, බොහොමත්ම ස්තුතියි. අද 2024 වසරට අදාළව නිවාස සහ ඉදිකිරීම් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේත් ඒ වගේම ප්‍රවාහන වාරිමාර්ග මහා මාර්ග අමාත්‍යාංශයේත් වැය ශීර්ෂය පිළිබඳව විවාද කරන මොහොත අපි මේ විෂය පතේ පිළිබඳව ගත්තම මුළු මහත් රටම ආවරණය වෙන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශ දෙකක්, අමාත්‍යාංශ වලට අදාළ ආයතන විශාල ප්‍රමාණයක් පවතින අමාත්‍යාංශයක්. විශේෂයෙන් මහමාර්ග සංවර්ධනය ගත්තත් අද පසුගිය කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම මුළු රට පුරාම යටිතල පහසුකම් වලට අදාළ මහමාර්ග නවීකරණය කිරීමේදී සහ අලුතෙන් ඉදිකිරීමේදී විශාල මාර්ග ප්‍රමාණයක් රට පුරාම ඉදි වුණා. ග්‍රාමීය ජනතාව විශේෂයෙන් කෘෂිකාර්මික ජනතාවගේ ඉඳලම ගත්තම නාගරික ජනතාව දක්වා මේ පහසුකම ලැබුණා කියලා කිව්වොත් මම හිතනවා ඒක අපිට නිහතමානීව පිළිගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ මාර්ග පිළිබඳ ප්‍රශ්නයේදී පසුගිය විශේෂයෙන්ම 2020න් පස්සේ මේ ඇතිවෙච්ච වෙනත් ව්‍යසනයන් සහ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක ඒ අලුතෙන් ඉදිකරපු මාර්ග වගේම ග්‍රාමීය මාර්ගත් නාගරික ප්‍රදේශ ආවරණය කරන මාර්ගත් විශාල වශයෙන් මම හිතනවා අබලන් වෙලා තියෙන තත්ත්වයක් අපි අත්දකිනවා. බොහෝ ප්‍රදේශවලට යද්දී ඒ ග්‍රාමීය වශයෙන් ඉදිකරපු මාර්ග පළාත් පාලන ආයතන වලට අදාළ මාර්ග තිබෙනවා, විශේෂයෙන් කුඩා මාර්ග. ඒ වගේම පළාත් සභා වලින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාර්ග තිබෙනවා ඊට අයත්. ඒ වගේම රේකී අමාත්‍යාංශය විසින් මෙහෙවන ක්‍රියාත්මක කරන ඉදිකරන මාර්ග තිබෙනවා. මේ මාර්ග පද්ධතිය ගත්තම වාර්ෂිකව විශේෂයෙන්ම නඩත්තුව සඳහා මේ මාර්ග පවත්වාගෙන යාම ආරක්ෂා කර ගැනීමට අදාළ නඩත්තු වියදම් බොහෝ විටක දැන් පළාත් සභා යටතේ ගත්තමත් ඒ මාර්ගවලට ඒ මුදල් ප්‍රතිපාදන නඩත්තුව සඳහා වෙන්වීම පසුගිය කාලය තුලත් ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ. එනිසා ඒ පහුගිය කාලේ අලුතෙන් ඉදිවෙච්ච මාර්ග නැවත අබලන් වෙනකොට ඒ අබලන් වෙච්ච මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, නවීකරණය කිරීම සඳහා වැඩි වශයෙන් මුදල් යෙදෙවී නඩත්තු මුදල් හරහා. නමුත් ඒ නඩත්තු මුදල් ඉතා අඩු වීම නිසා මම හිතනවා ඒ අත්‍යවශ්‍ය මාර්ග විශාල ප්‍රමාණයක් දැන් මගහැරිලා නැවත වතාවක් මේ මාර්ග තැන් තැන්වල කැඩිලා බිඳිලා එහෙම විශාල වශයෙන් යම් ඒ ග්‍රාමීය ජනතාව විශාල අපහසුතා ප්‍රමාණයකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ලංගම බස් ධාවනය කරන වෙනත් මගීන් ප්‍රවාහනය කරන බස් රථ මේ මාර්ගවල කටයුතු කරද්දී මම හිතනවා උදේ පාන්දර පාසල් සිසුන් පාසල් වලට එද්දිත්, ඒ වගේම පාසල් නිමා වෙලා නිවෙස් වලට යද්දිත් මෙන්න මේ කියන බරපතල අපහසුතාවයට විශේෂයෙන් මේ මහා මාර්ග පද්ධතිය ඇතුලේ ගත්තම ඒ අඩුව ඉතා ප්‍රබල ලෙස බලපාලා තිබෙනවා. එනිසා අපි ගරු ඇමතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මෙන්න මේ කියන කරුණ පිළිබඳව අවධානය යොමු කරලා පසුගිය කාලයේ ඉදිකරපු මාර්ග ඒ අබලන් වෙච්ච මාර්ග පිළිබඳ තොරතුරු රැස් කරගෙන ඒ මාර්ග නැවත ඒ යථා තත්ත්වයට පත් කරන ක්‍රියාමාර්ගයට අවශ්‍ය කරන උපදේශය අදාළ නිලධාරීන්ට ඒ පළාත් ආයතන ප්‍රධානීන්ට ලබා දෙන්නට කියන ඉල්ලීමක් විශේෂයෙන්ම කරනවා. ඒ වගේම තමයි ග්‍රාමීය මාර්ග විශේෂයෙන් පළාත් පාලන ආයතන විසින් නඩත්තු කරන මාර්ගත් ඒ තැනට ඇද වැටිලා පළාත් සභාවලින් ගත්තමත් ඒ පළාත් සභා යටතේ තියෙන මාර්ගත් ඒ කියන තැනට ඇද වැටිලා. ඒ නිසා මුළු රටේම ගත්තොත් විශේෂයෙන් කෘෂිකර්මාන්තේ මත පදනම් වෙච්ච ගොවි ජනතාවට එළවලු ප්‍රවාහනය කිරීමේදී මේ ගැටළු වලට නැවත මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි වෙනත් ග්‍රාමීය නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේදීත් කලට වේලාවට ප්‍රවාහනය කිරීමේදීත් ඒ ගැටළු වලට මුහුණ දෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම තව පැත්තකින් ගත්තොත් උදේ පාන්දර රජයේ සේවකයෝ වගේම පාසල් ළමුන් නියමිත වේලාවට යන්න අවශ්‍යතාවයේ තිබුණා වුණත් ඔන්න ඔය කියන කාරණේදීත් මම හිතනවා බරපතල අපහසුතාව විශාල ප්‍රමාණයකට මුහුණ දෙනවා. එනිසා මම හිතනවා මෙන්න මේ කියන කටයුතු කරන්න 2024 වසරට අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් කරද්දී ඒ මුදල ප්‍රමාණවත්මද කියන ගැටලුව අපි ඉදිරියේ තිබෙනවා. එනිසා මම හිතනවා බිම් මට්ටමේ සියලු ජනතාව සෑම ජන කොටසක්ම නියෝජනය කරන මාර්ග පද්ධතිය. එනිසා මේ මාර්ග පද්ධතිය නිරන්තරයෙන්ම ඒ ආකාරයට වඩා ඉතා කාර්යක්ෂමව ජනතාවගේ වැඩ කටයුතු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා අපි විශේෂයෙන්ම නැවත වතාවක් ඒ ඉල්ලීම ඒ මාර්ග පිළිබඳ අවධානය විශේෂයෙන් යොමු කරන්නට ඕන. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගත්තොත් මම ජීවත් වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශ විශාල ප්‍රමාණයක් තිබෙනවා. කෘෂිකාර්මික ප්‍රදේශ වැඩි, වීගොවිතනක් තිබෙනවා, අපනයන භෝගයක් තිබෙනවා, අනිත් පැත්තෙන් මිරිදිය දීවරක් කරනවා, තව පැත්තකින් එළවලු භෝගව ගවත් කරනවා. ඒ නිසා මෙන්න මේ කියන නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටෙනවා මෙන්න මේ කියන මාර්ග පද්ධතියේ තියෙන විවිධ අඩුපාඩුකම් නිසා. ඒ නිසා ඒකම ගත්තොත් අපිට නිවාස සහ ඉදිකිරීම් නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය පිළිබඳව ඒ කාරණේ ගත්තමත් බිම් මට්ටමේ ඉඳලම නාගරික ප්‍රදේශ දක්වාම ආවරණය වෙන අමාත්‍යාංශයක්. නිවාස වැඩසටහන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි දන්නවා ග්‍රාමීය නිවාස, වතු නිවාස, ඒ වගේම ගත්තොත් නාගරික නිවාස නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නිවාස විශාල ප්‍රමාණයක්.
ඒවගේම ඔවුන්ට සමහරේවා ණය සහන ලබා දීම ආධාර ක්‍රමයට නිවාස ඉදිකර ගැනීම ඒවගේම රජයේ සේවකයන්ට නිවාස පහසුකම් ලබා දීම තව පැත්තකින් ගත්තම වෙනත් විවිධ විදිහේ පිරිස්සලට නිවාස ලබා දෙන වැඩසටහන් විශාල ප්‍රමාණයක් තිබෙන අමාත්‍යංශයක්. ඒ වගේම දැන් අලුතෙන් අපිට තිබෙන අභියෝගය තමයි විශේෂයෙන් ග්‍රාමීය ජනතාව වගේම වතු ජනතාව තුළ ඒ වතුකරේ ඇතුලේ ගත්තමත් සිංහල ජනතාවත් විශාල වශයෙන් ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් ජීවත් වෙනවා. හැබැයි අපි පහුගිය වකවානු තුළ පොඩි රිසර්ච් එකක් කළා. ඒ රිසර්ච් එක හරහා අපිට ආපු ප්‍රශ්නේ තමයි වතු ප්‍රදේශ ඇතුලේ ඉන්න සිංහල ජනතාව හුදෙකලා වෙලා ඉන්න සිංහල ජනතාවට වතු ප්‍රදේශ වලින් ලැබෙන ආධාරත් නැහැ, රජයෙන් ලැබෙන ආධාරත් නැහැ. ඒ අය නිකන් කල්ලතෝණි විදියට ඉතාලම හුදෙකලා බරපතල අපහසුතා විශාල ප්‍රමාණයක් එක්ක ජීවත් වෙනවා. මොකද රජයේ පැත්තෙන් ගත්තත් ආධාර නැහැ, වතු පැත්තෙන් ගත්තත්. දැන් පහුගිය වකවානු තුළ අපි දන්නවා යන් යන් වියලි ආධාර වියලි ආහාර ආධාර ලබා දීපු අවස්ථාවල් වලදීත් ඒ ප්‍රදේශවල විශාල වතු ආශ්‍රිතව නැත්නම් වතු අභ්‍යන්තරයේ ජීවත් වෙලා ඉන්න සිංහල ජනතාවට විශාල වශයෙන් ඒ අවස්ථාව ලැබුණේ නැහැ කියන පණිවිඩය තමයි අපිට ලැබිලා තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා අන්න ඒ ප්‍රදේශවල ඒ ජනතාව පිළිබඳව තොරතුරු අපි හොයාගෙන ඒ අයටත් ඒ අවශ්‍ය කරන ඉඩම් පිළිබඳ ගැටලුව තිබෙනවා, නිවාස පිළිබඳව ගැටලුව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් ගත්තොත් පුරවැසියෙක් විදියට මේ සමාජයට නිර්මාණය වෙච්ච දවසේ ඉඳලා උන්ට තියෙන මූලික මිනිස් අයිතිවාසිකමක් විදියට ගත්තොත් ඒක නිවාස හිමිකම කියලා කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක්. දැන් අපේ රටේ ගත්තොත් මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් අයිතිවාසිකම් ගැන කතා කරද්දී අපේ රටේ වැඩිපුරම තියෙන්නේ වෘත්තීය සමිති වලට සහ දේශපාලන පක්ෂ වලට, ඒ වගේම විවිධ වෘත්තීය වෙනත් සිවිල් විවිධ සංවිධාන වලට ඒ අවශ්‍ය කරන කටයුතු වලට මාධ්‍ය නිදහස වේවා මේ ඔක්කොටම උමනා කරන මානව හිමිකම් නිදහස තියෙනවා, මූලික අයිතිවාසිකම් නිදහස දීලා තිබෙනවා. හැබැයි ආර්ථික මානව හිමිකම් නිදහස දීලා නැහැ. ඒ නිසා මම හිතනවා අපේ ව්‍යවස්ථාවට අලුතෙන් ඇතුළත් වෙන්න ඕන පුරවැසියෙකුට අවශ්‍ය කරන අර මූලික අයිතිවාසිකම් වගේම මානව හිමිකම් වගේම වාසනීය අයිතිවාසිකම් වගේම ආර්ථික නිදහස, ආර්ථික මානව හිමිකම මූලික අයිතිවාසිකමක් විදිහට තියෙනවා. ඒ නිසා මේ මූලික අයිතිවාසිකම් අපේ මග ඇරිලා ඒ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් නෙවෙයි අනෙකුත් අර අයිතිවාසිකම් වෙනුවෙන් 100%ක් ඒ අය කෑමොර දෙද්දී ඇත්තටම ආර්ථික වශයෙන් මේ මූලික අයිතිවාසිකම් නැත්තම් මානව හිමිකමක් විදියට ඒක භුක්ති විඳින තත්වයක් නෙවෙයි අපේ රටේ පුරවැසියාට තිබෙන්නේ. වෙනත් රටවල් වල දිනු රටවල් වල ඒ ආර්ථික මානව අයිතිවාසිකමක් තියෙනවා. ඉපදිච්ච දවසේ ඉඳලා අවශ්‍ය කරන ඒ අයගේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන බොහෝ සාධක තිබෙනවා. ඒ සාධක සම්පූර්ණ වෙන්න ඕන ආර්ථික සාධක විදියට. ඒ ආර්ථික සාධක සම්පූර්ණ කරගනිද්දිත් ඒක මූලිකව ගත්තොත් මානව හිමිකමක් විදියට ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තිබෙනවා. හැබැයි අපේ රට තුළ ගත්තොත් අර මම කියපු කාරණාවලට ඒ ඉඩකඩ අවකාශය ඕනෝටත් වඩා තිබෙනවා. හැබැයි මේ කියන අයිතිවාසිකම් වලට ඒ මූලික අයිතිවාසිකම් වලිමුත් මානව හිමිකම් අයිතිවාසිකම් වලිමුත් ඒ අවස්ථාව ලබා දීලා නැහැ. ඒ නිසා මම හිතනවා අපට මෙන්න මේ කියන ග්‍රාමීය ජනතාව පහුගිය වකවානුවට වඩා ජනගහනය එන්න එන්න වැඩි වෙනවා. හැබැයි ඒ වැඩිවීමට සාපේක්ෂව ඉඩම් වැඩි වෙන්නේ නැහැ, භූමිය වැඩි වෙන්නේ නැහැ. නුවරළිය ගත්තොත් නුවරළිය ප්‍රදේශයේ නුවරළිය නගරය ආශ්‍රිතව ජීවත් වෙන අය පර්චස් දෙකේ තුනේ එකම පවුලේ අනුපවුලුත් ඒ නිවාස ඇතුලේ තමයි ජීවත් වෙන්නේ.
ගරු මන්ත්‍රීමා, ඔබතුමාගේ වෙලාව අවසන්.
හරි, බොහොම ස්තුතියි මේ මන්ත්‍රීමා අවසන් කරන්න උත්සාහ ගන්න. ඒ නිසා අපි මෙන්න මේ කියන කාරණේදී ගත්තම බොහෝ ප්‍රදේශවල දැන් ඉඩම් ගත්තම ඉඩම් තියෙනවා. LRC ඉඩම් කියනවා, අනිත් පැත්තෙන් ගත්තොත් මහවැලි ඉඩම් කියනවා, රජයේ ඉඩම් කියනවා. ඒ මොන ඉඩම් ඇතුලේ ගත්තත් පහුගිය වකවානුව තුළ බොහෝ ප්‍රදේශවල මෙන්න මේ කියන ගැටලු සාගර තත්ත්වයට අපි ඔක්කොම මුහුණ දීලා තිබෙන නිසා ඒ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරලා මේ කටයුතු සර්ව ප්‍රකාරයේ 2024 වසර තුළ ක්‍රියාත්මක කරගන්න පුළුවන් සාමූහික ප්‍රයත්නයක් අපි දරමු කියන පණිවිඩය ලබා දෙමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරනවා.
ස්තුති ගරු උද්දික ප්‍රේමනාත් මහත්මයා. ඔබතුමාට විනාඩි 9 කාලයක් තියෙනවා.
බොහොම ස්තුති. ප්‍රවාහන අමාත්‍යාංශයේ යටතේ යම්කිසි අදහස් කීපයක් ඉදිරිපත් කරන්න මම කැමතියි. වැශීර්ෂයේ යටතේ ප්‍රවාහනය ලෝකේ රෝදේ හොයාගත්තට පස්සේ ප්‍රවාහනය අද වෙනකොට ඉතාම සීග්‍රයෙන් ලෝකේ දියුණු වෙමින් පවතිනවා, දියුණුව කරා ගෙන යමින් පවතිනවා. ඒ කියන්නේ මිනිස්සු ඒ තරම්ම දක්ෂයි. ලෝකේ මිනිස්සු පුදුමාකාර දක්ෂ මිනිස්සු ඉන්නේ. පුදුමාකාර නිර්මාණශීලී මිනිස්සු ලෝකේ බිහි වෙලා ඉන්නේ. ඒගොල්ලෝ හැම වෙලාවම පරීක්ෂණ පවත්වනවා මේ තාක්ෂණය ඔස්සේ හැමදේම මිනිසාට ලේසි වෙන විදියට පහසු වෙන විදියට.
ගරු ප්‍රේමනාත් සිද්ධාලතුමතුමා මූලාසනෙ.
තාක්ෂණය ඔස්සේ ප්‍රවාහනය මිනිසාගේ කාලය කළමනාකරණය කරගන්න විශේෂයෙන්ම සෑහෙන ලොකු උත්සාහයක් දරනවා ලෝකය. එවෙනුවෙන් අද වෙනකොට පර්යේෂණ පවත්වනවා දියුණුම අවස්ථාවක් විදිහට මේ හයිපර් ලූප් ටියුබ් කියන ක්‍රමය මේ වෙනකොට ලෝකයේ අත්හදා බලමින් ඉන්නවා. ඒ කියන්නේ ටියුබ් එකක් තුල තමයි මිනිසුන් මගීන් ප්‍රවාහනය කරන්නේ. ඒගොල්ලෝ මැග්නට් තමයි ඒකේ බලය විදිහට පාවිච්චි කරන්නේ. ඒක ගත්තහම ජපානයේ දියුණුම සින්කන්සේ කියන බුලට් ට්‍රේන් එකට වඩා වේගවත්, ඒ වගේම බොයින් ගුවන් යානයකට වඩා වේගවත්, පැයට කිලෝමීටර 700ක වගේ වේගයකින් ගමන් කරන්න පුළුවන් ධාවන පතේක තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක තමයි දියුණුම අවස්ථාව විදිහට ලෝකයේ මේ වෙනකොට පර්යේෂණ පවත්වන්නේ. ඒ වගේම අපි දැකලා තියෙනවා අර මිනිස්සෙක් උඩින් පියාසර කරනවා වගේ වැඩක්, ජෙට්මෑන් කියන ක්‍රමය ඒගොල්ලෝ අත්හදා බලමින් දැනට ඒ ක්‍රමය පාවිච්චි කරමින් ඉන්නවා ගෙයින්ගට යම් කිසි දේවල් ඩිලිවර් කරන්න ලෝකය. ඒ තරම්ම කාලය කළමනාකරණය කරන්න පුදුම විදියට උත්සාහයක් දරන මේ ප්‍රවාහනය තුළ වේගය, උපරිම වේගයකින් කාලය කළමනාකරණය කර ගැනීමේ දැඩි වෙහෙසක ලෝකයේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නවා. නමුත් අපි අපේ රටේ යම් යම් දේවල් ප්‍රවාහන සේවය යම් යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා. අදිනකොට හයිවේ අපිට ඇවිල්ලා තියෙනවා, එක්ස්ප්‍රෙස් වේ, ඒවා හොඳයි. නමුත් ලෝකෙට සාපේක්ෂව ගත්තහම අපේ දියුණුව ඉතාම මන්දගාමී ස්වභාවයක තමයි අපි දකින්නේ. ඒකට උදාහරණයක් විදිහට අපිට ගේන්න පුළුවන්, අපි දැන් අපි දියුණු අවස්ථාවකට යනකොට මේ මොනවාද කල ලයිට්ස් භාවිතා කරනවනේ හතරමං හන්දිවල. හැබැයි අපි දකිනව නේද බොහෝ වෙලාවට මේ ලාම්පු ඕෆ් කරලා පොලිස් නිලධාරියෙක් තමයි පාරේ වාහන එහෙට මෙහෙට කරලා දෙන්නේ. මං හිතන්නේ ඒක දියුණු අවස්ථාවෙන් අපි ආපස්සට ගමන් කිරීමක්. පොලිස් නිලධාරියා කොච්චර වෙහෙසක් වෙන්න ඕනේද වැස්සෙත් හිටගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා පොලිස් නිලධාරියා. රෑට කළුවරෙත් පොලිස් නිලධාරියෙක් හිටගෙන ඉන්නවා. සමහර වෙලාවට මේ පොලිස් නිලධාරියාව වාහනේ අපි හිටියට අපිට පේන්නේ නැහැ. එයා සංඥාව දුන්නට අපිට ඒ සංඥාව පේන්නේ නැහැ. මං කියන්නේ ඇයි අපි මේ 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 වීදි ලාම්පු මේ මේ කලර් ලයිට්ස් ඕෆ් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ? ඒක දියුණු තැනකට ගෙනියන්න ඇයි අපි හිතන්නේ නැත්තේ? දැන් අපි උදේට අපේ රටේ රටවැසියන් තමන්ගේ රැකියාවට පිටත් වෙන්නේ බොහොම නැවුම් මනසකින් පිටත් වෙන්න ඕනේ. නැවුම් මනසකින් තමන්ගේ වාහනේ පාරට දැම්මට නැවුම් මනසකින් තමන්ගේ කාර්යාලයට යන්න පුළුවන්ද? මේ මාර්ග තද බදය, අපි ඒකට කියන්නේ මාර්ග තද බදය කියලා. ඇයි ඒක වෙලා තියෙන්නේ කියලා අපි හොයනවාද? දැන් බස් එක ඉස්සරහින් යනවා, බස් එක පිටිපස්සෙන් අපේ වාහනත් යනවා. බස් එක නතර කරනකොට අපි අපේ වාහනේත් නතර කරන්න ඕනේ. මොකක්ද ඒක තේරුම? එතකොට රියදුරාට ඕන විදිහට අපේ කාලය, මගේ පෞද්ගලික කාලය පරිහරණය කරන්න මොකක්ද තියෙන අයිතිවාසිකම? නමුත් පාරේ තියෙන ඉඩමදි වෙන්න පුළුවන්, තවත් වාහනවල තියෙන තදබදේ වෙන්න පුළුවන්, බස් එක නතර කරන්න ඉඩ හදලා නැති නිසා වෙන්න පුළුවන්, රියදුරාටත් එතන නතර කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ වගේ දේවල් පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ. අපිට ඕන තරම් මේ මහපාරේ මේ අත්දැකීම් තියෙනවා. ත්‍රිවිල් රථයක් බලනකොට පාරේ වාහන තදබදේ ට්‍රැෆික් බලනකොට ඉස්සර ඈත කෙළවරේ ත්‍රිවිල් එකක් පාර මැද්ද යනවා. ත්‍රිවිල් රියදුරා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ, එයාගේ රැකියාව වෙන්න පුළුවන්. ත්‍රිවිල් එක මේ රටට ගෙනාවේ නැත්නම් ත්‍රිවිල් රියදුරා ඒ ත්‍රිවිල් එක එලවන්නේ නැහැ වෙන්න පුළුවන්. ත්‍රිවිල් එකට යන්න පුළුවන් උපරිම වේගයක. ඒ නිසා මේ මහා පාරේ තියෙන මේ මාර්ග තදබදේ නිසා මිනිස්සුන්ට ඇතිවන මානසික පීඩාව සම්බන්ධව අපි සෑහෙන අවධානයක් යොමු කළ යුතුයි. අපි ත්‍රිවිල් කාර්යය කියලානේ සාමාන්‍ය මේ පාරිභාෂිකයේ අපි කතා කරන්නේ. ඒගොල්ලන්ව අපි අපි ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියන ඒ ලෙවල් එකට අපි ඩෙවලොප් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ත්‍රිවිල් එක කියන එක වෙනුවට ඒගොල්ලන්ට කාර් එකක් තියෙන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් අපි මේ රට ඇතුලේ හදන්නේ කොහොමද කියලා සැලසුමක් ගැන අපි හිතුවොත් මං හිතනවා ඉතාම අනර්ගයි. දැන් මේ මේ මොනවාද ඉලෙක්ට්‍රික් බස් 200ක් දෙනවා කියලා තියෙනවා. මම දන්නේ මේ තදබදයේ ඇතුලේ තවත් බස් පාරට දැම්මොත් මොන විදිහට අපේ පාරේ ගමන් කරන්න වෙයිද කියලා ඒකට හොඳ සැලසුමක් යෙදිය යුතුයි කියන එකයි අපේ යෝජනාව. විශේෂයෙන් මේ AC කියන දේවල් අපේ රටට අපිට අවශ්‍යයි. අපි මේ ඝර්ම කලාපීය රටවල් එතෙන්ට මේ රට දියුණුවට ගෙන යන්න කියන යෝජනාවල් තමයි අපි හැම වෙලාවම කරන්නේ. අපි මේ සිහින දකිනවා කියලා හිතන්න පුළුවන් සමහරු. හැබැයි ලෝකය මේ ප්‍රවාහන ශාස්ත්‍රය තුළ අපි ගොඩබිමෙන් ගමන් කරනවා, වතුරෙන් ගමන් කරනවා, ගුවනින් ගමන් කරනවා. හැබැයි ගොඩබිම පොළව යටින් පවා ලෝකයේ ප්‍රවාහන සේවය දියුණු කරලා තියෙනවා. අපි දැකලා තියෙනවා ලෝකයේ අනිත් රටවල් වල පොළොව යටට බැස්සහම එක ටනල් එකක යනවා මගීන්, ආයිතව පඩිපෙලක් ඇතුළට බැස්සහම අනෙක් ටනල් එකේ යනවා ඉන්ධන වගේ දේවල්, තවත් පඩිපෙලක් යටට බැස්සහම මේ මිනිස්සුන්ගේ බඩු බාහිර ආදී ගමන් කරනවා. ඒවා පුදුම ලස්සනයි බලන්න. එතනින් එහාට ගිහිල්ලා සමහර නගරවල තියෙනවා පොඩි ස්කූටර් බයික්ස්. ඒවට පොඩි ගාණක් ගෙවලා තමන්ගේ ගමනාන්තයේ ගිලා නතර කරලා ඒක යන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ස්වභාවයෙන් තමයි ඒ සියලු දේවල් හැන්ඩල් කරන්නේ. ඒගොල්ල තමයි මේ හැම දෙම මේ පහසුකම් මිනිස්සුන්ට ලබලා දෙන්නේ. ඒ වගේම සමහර තවත් රටවල අපි දැකලා තියෙනවා ඉලෙක්ට්‍රික් කාර් තියෙනවා. තමන්ට තමන්ගේ අවශ්‍ය ගමන ගිහිල්ලා ඒ කාර් එක එතන නතර කරලා යන්න පුළුවන්. එහෙම දියුණු ලෝකෙක තමයි ලංකාවේ අපි අද මේ රටේ ප්‍රවාහනය ගැන කතා කරන්නේ. අපි ඉතා ශීඝ්‍රයෙන් මේ දියුණුව කරා ගමන් කළ යුතුයි කියන යෝජනාව තමයි අපි හැම වෙලාවෙම ගේන්නේ. ඒ වෙනුවෙන් අපේ අමාත්‍යතුමාගේ අවධානය තව තවා යොමු කරන්න අපි දැන් රුවන්ඩාව කියන රට අපි ලෝකේ දන්නවා, අප්‍රිකානු රටක්. අපි රෝයේ වගේ රටවල් ගැන අපි දන්නවා, බොහොම දුප්පත්ව හිටපු රටවල්. අද වෙනකොට රුවන්ඩාවට කියන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියලා. රුවන්ඩාව කියන රට එක හොස්පිටල් එකකින් තව හොස්පිටල් එකකට ඒගොල්ලන්ගේ බෙහෙත් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඩ්‍රෝන වලින්. එහෙම තැනකට ඒගොල්ලෝ දියුණුව කරා ගමන් කරන රටවල් අපිට ලෝකෙ දකින්න තියෙනවා. අපිට වඩා පල්ලෙහා ආර්ථික මට්ටම් වල තිබ්බ රටවල් අපි කොහෙටද මේ ගමන් කරන්නේ? අපි නිකන් බස් එකක් පාරට දානවා, ඒක විවෘත කරනවා, එච්චරයි. ඒක දේශපාලනික අවශ්‍යතාවය වෙනුවෙන් කරනවා විනා අපේ රටේ රටවැසියාගේ සංවර්ධනය වෙනුවෙන් අපි කවදාවත් හිතලා වැඩ කරලා නැහැ. එහෙම යුගයකට අපි ගමන් කරන්න ඕනේ. අපි මිනිස්සු සංවර්ධනය කරන්නේ නැතුව රටක් දියුණුවට ගෙනියන්න බෑ. අපි ඒක හැමදාම හැම මොහොතෙම කියන කතාවක්. අපි දැක්කා අත්‍යවශ්‍ය සේවාවක් කරනවා කියලා ප්‍රවාහනය. එතකොට මෙතෙක් ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයිද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. ප්‍රවාහනය තමයි ලෝකේ අත්‍යවශ්‍යම රටක් දියුණු කරන්න අත්‍යවශ්‍යම දේ ප්‍රවාහනය, ට්‍රාන්ස්පෝර්ට්. අපිට ගුවනින් ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් ඕනතරම්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් රණවේ එකක් තියෙනවා, ඒක අවුවේ වේලෙනවා, නිකන් තියෙන්නේ. ඒවා පාවිච්චි කරන්න පුළුවන් අපිට ඩොමෙස්ටික් ගුවන් යාන සේවයට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ලෝකේ දියුණු වෙලා කාලනේ කාලයේ කළමනාකරණය කරගන්න වේගය පාවිච්චි කරලා සමහර විට මේ මෙතෙක් දක්ෂ මිනිස්සු ඉන්න ලෝකේ කාලය හරහා ගමන් කරන්නත් වේගය පාවිච්චි කරන්න පුළුවන් වෙයි දවසක. එහෙම නොවෙන්න විදිහක් නැහැ. එදාටත් අපි CTB එක තියාගෙන බස් 10ක් පාරට දාලා පීත්තපටිය කපන්නේ නැතුව අපි දියුණු මිනිස්සු විදිහට ලෝක ඉස්සරහට යමු කියන එකයි අපේ යෝජනාව. ස්තුතියි.